SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
එමනම් අපි සූදානම් වෙමු අද දවසේදීත් ලෝකයේ මේ වෙනකොට වාර්තා වන ප්‍රමුඛතම කාරණා කිහිපය කෙරෙහි අවධානය යොමු කරන්න ලොව වටා විදෙස් වෙති සමාලෝචනයෙන්. පුරුදු පරිදි දැන් සූදානමින් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලෘක්ෂි.
අපි මුලින්ම අවධානය යොමු කරමු මේ වෙනකොට සමස්ත ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන ප්‍රමුඛතම කාරණාව කෙරෙහි. ඒ තමයි මීට වසර ගණනාවකට කලින් මීට පෙර හිටිය රුසියානු ජනාධිපතිවරයා සහ මීට කලින් හිටපු ඇමරිකානු ජනාධිපතිවරයා අතර ඇති වුණු රුසියා ඇමරිකා න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධව. මේක පිළිබඳව මේ වෙනකොට සමස්ත ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ මේ ගිවිසුමෙන් අයින් වෙනවා කියලා රුසියාව ඇමරිකාවට තර්ජනාත්මකව නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. එතකොට දැන් වර්තමාන රුසියානු ජනාධිපතිවරයා යුද්ධයකට මැදිහත් වෙලා සිටින්නේ. දැන් එතකොට ඔහු මේ හදිස්සිය සිදු කරපු ප්‍රකාශයේ යටිපෙළ අරුත මොකක්ද? අපි කැමති මේ සම්බන්ධව තියෙන වැඩිදුර තොරතුරු දැනගන්න මුලින්ම.
ඔව් දිලෘක්ෂි, මේක ඇත්තටම මේ යුද්ධයේ අවුරුද්දක් සපිරෙන අවස්ථාවේදී ඉතාම තීරණාත්මක සම්ධිස්ථානයක් හැටියට හුඟක් අය දකිනවා. මොකද රුසියාව මෙතෙක් ඇමරිකාව සමග තිබිච්ච ද්විපාර්ෂික න්‍යෂ්ටික අවිසීමා කිරීමේ ගිවිසුමෙන් ඉවත් වෙන, ඒක පාර්ශිකව ඉවත් වෙනවායි කියලා ප්‍රකාශ කළා. පුටින් ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කළේ ඇමරිකාවත් සමග එකඟ වෙලා තියෙන විදිහට තමන්ගේ න්‍යෂ්ටිකාවි එකිනෙකාට පරීක්ෂා කිරීමටත් ඒවා පිළිබඳ පූර්ව දැනුම් දීම කිරීම සම්බන්ධයෙනුත් ඒ එක්කම මේ න්‍යෂ්ටිකාවි ඔවුන් මීට කලින් එකඟ වෙච්ච විදිහට ඒවා සීමා කරලා පවත්වාගෙන යාමට තියෙන එකඟතාවෙන් තමන් ඉවත් වෙනවා කියලා. ඉතින් මේක ඇත්තටම නැවතත් යුරෝපයේ පුරා න්‍යෂ්ටික අවි භාවිතා කරන තත්වයකට මේ කලාපය පත්වෙයිදෝ කියන ඒ අවධානම ඇති කරපු නිසා තමයි මේ වෙනකොට ජාත්‍යන්තරයේම අවධානය මේ කාරණාව සම්බන්ධයෙන් යොමු වෙලා තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ පිළිබඳව බොහෝ දැඩි කනස්සල්ලක් පළ කරලා තියෙනවා. ඒ වගේම අනෙකුත් ලෝක බලවතුනුත් මේ අවස්ථාව වෙනකොට රුසියාව බොහොම දැඩි දෝෂ දර්ශනට ලක් කරලා තියෙනවා. මේ විදිහට මේ න්‍යෂ්ටික එකගතාවේ 2010 ආරම්භ කරපු ඊට පස්සේ කීප වතාවකදීම ඒවා යාවත්කාලීන කරලා ඒ එකගතාවයන් තවත් තහවුරු කරගත්ත මේ ගිවිසුමෙන් ඉවත්වීම ලෝක සාමයට ලොකු තර්ජනයක් කියලා. දැන් මේ විදිහට දැඩි විරෝධයක් ඇතිවීමත් එක්කලා රුසියාවේ විදේශ ඇමතිවරයා ප්‍රකාශ කළා තියෙනවා ඔවුන් මේ ගිවිසුමෙන් ඉවත් වුණාට ඒ ගිවිසුමෙන් බලාපොරොත්තු වෙච්ච කරුණු කාරණා සම්බන්ධයෙන් තමන් වගකීමෙන් කටයුතු කරනවා කියලා. නමුත් මේ වගකීමෙන් කටයුතු කරන්නේ කොහොමද කියන එක පිළිබඳ නිශ්චිත අදහසක් නැහැ. නමුත් මේකෙන් ප්‍රධාන වශයෙන් වෙන්නේ රුසියාව සතු දැනට තියෙන ඒ න්‍යෂ්ටික අවි පිළිබඳ මෙතෙක් තිබිච්ච විනිවිදභාවය හෝ ඒවා අනිකුත් පාර්ශ්වයන්ට ඒවා පිළිබඳ තොරතුරු ලබා ගැනීමට තිබිච්ච ඒ ඉඩකඩ අහිමි වෙනවා. නමුත් රුසියාව ප්‍රකාශ කළා තියෙනවා තමුන් අත්නොමතික ලෙස කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා.
රුසියා යුක්‍රේන යුද්ධය පිළිබඳව කතා බහ කරද්දී අද සුවිශේෂී දවසක්. මේ යුද්ධයට අදට වසරක් සම්පූර්ණ වෙනවා. වසරක කාලයක් තිස්සේ දෙරට අතර ඇදී යන මේ යුද්ධය කවදා කෙලෙසක නිමා වේවිද කියන අවිනිශ්චිත තත්ත්වය තාමත් පවතිනවා. මේ අතරතුරේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හදිසියේම යුක්‍රේනයේ අගනුවර කියෙව් වෙත සංචාරය කියනවා. මේකත් විශේෂිත අවධානයට ලක් වුණු කාරණාවක්. මෙතරම් අවධානම් තත්වයක් ඇටතේ ඇමරිකානු ජනාධිපතිවරයා මේ සංචාරයේ නියලුනේ ඇයිද කියන කාරණාව සම්බන්ධයෙන් අමල් මොනවද ඒ පිළිබඳව වාර්තාවන තොරතුරු?
මේක ඇත්තටම දිලෘක්ෂි, ඇමරිකා ජනාධිපතිවරයෙක් සම්බන්ධයෙන් අලුත්ෙන්ම ඉතිහාසගත වෙන කතාවක්. මොකද මීට කලින් අවස්ථාවලදී යුද කලාපවලට ඇමරිකාන් ජනාධිපතිවරුන් ගිහිලා තියෙනවා, විශේෂයෙන්ම අෆ්ගනිස්තානයට, ඒ වගේම ඉරාකයට. ඒ යුද්ධයේ පවතින අවස්ථාවලදී ඇමරිකන් ජනාධිපතිවරු ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ හැම අවස්ථාවකදීම එම ප්‍රදේශයේ ආරක්ෂාව භාරව හිටිය ඇමරිකානු හමුදාව. නමුත් යුක්‍රේනය සම්බන්ධයෙන් ගත්තහම බොහොම දැඩි ලෙස යුදගිනි ඇවිලෙන වටපිටාවක කිසිම ඇමරිකානු හමුදා සැබලෙක්ගේ ආරක්ෂාව නැතිව තමයි ජෝ බයිඩන් ජනාධිපතිවරයා මේ විදිහට කියෙව් අගනුවරට ගමන් කරන්න තීරණය කරන්නේ. සඳුදා වොෂිංටන් නුවරින් මධ්‍යම රාත්‍රී වෙලාවේ මේ ගමන ආරම්භ කරලා ඔහු සාමාන්‍යයෙන් පාවිච්චි කරන එයාර්ෆෝස් 1 කියන ඒ බෝයිං 747 වර්ගයේ තමන්ගේ ගුවන් යානය පාවිච්චි නොකර ඊට වඩා කුඩා ගුවන් හමුදාවේ යානයකින් තමයි මේ විදිහට මුලින්ම ජර්මනියට ගිහිල්ලා, ඊට පස්සේ ජර්මනියෙන් පෝලන්තයට ගිහිල්ලා, පෝලන්තයේ ඉඳලා දුම්රියක් පාවිච්චි කරමින් පැය 10ක දුම්රිය ගමනකින් පසුව තමයි ඔහු කියව අගනුවරට පැමිණින්නේ. ඉතින් මේ අගනුවරට පැමිණිලා ඇත්තටම ජෝ බයිඩන් ප්‍රකාශ කරන්නේ ඇමරිකන් ජනතාව මේ යුක්‍රේන් යුද්ධයට, එහෙම නැත්නම් යුක්‍රේනය වෙනුවෙන් තවමත් පෙනී හිටිනවා, කිසිම අවස්ථාවක යුක්‍රේනය රුසියාවේ යුද ජයග්‍රහණයක් වන්නට ඉඩ දෙන්නේ නැහැයි කියන ප්‍රතිඥාව මේ එක්කම යුක්‍රේන් ජනාධිපති සෙලෙන්ස්කිට ලබා දෙනවා. ඉතින් මේක කරන්නට ඔහු හේතුවක් කරගෙන තියෙන්නේ අර කලින් කිව්වා වගේ මේ යුද්ධය අවුරුද්දකට ඇදිලා යන අවස්ථාවේදී එය සනිටුහන් කිරීමත් එක්කලා තමයි මේ විදිහට මේ සුවිශේෂ ඇමරිකන් ජනාධිපතිවරයාගේ සංචාරය සිදු වෙන්නේ. මේ සංචාරයෙන් පස්සේ ජනාධිපතිවරයා නැවතත් පෝලන්තයට ගිහිල්ලා අර විදිහටම ඔහු ප්‍රතිඥාවක් දීලා කියනවා තමන් යුක්‍රේන් අගනුවරට ගියා, යුද කලාපයට ඔහු ගියා, නමුත් කිසිම විදියකින් රුසියාවට මේ යුද්ධය ජයගන්නට ඉඩ තියන්නේ නැහැ. ඒකම දැනට යුක්‍රේනයට සහාය දක්වන සියලුම රටවල් තවදුරටත් මේ යුද්ධය අවසාන වෙනතුරු යුක්‍රේනය තමන්ගේ භූමිය මුදා ගන්නතුරු සහාය දක්වන්නටත් ඒ ප්‍රතිඥාවත් ලබා දීලා තියෙනවා.
අමල්, මේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මේ සංචාරයත් එක්ක මේ රුසියාවයි චීනයයි තවදුරටත් සමීප වුණාද කියලා හිතෙනවා. මොකද දෙරටේ නායකයන් එකඟතාවක් ඇති කරගන්නවා තවදුරටත් සමීපව කටයුතු කරන්න. එතකොට ඒ කියන්නේ ඇමරිකාවට විරුද්ධව කටයුතු කරන අනිකුත් පාර්ශ්වය තවදුරටත් ශක්තිමත් වුණා කියන එක නේද?
ඔව්, මෙතන දිවුරුක්ෂි චීනය බලපුවාම චීනය දෙකනදී අපිට කියන්න අමාරුයි එක දිගට රුසියාවට සහාය දක්වනවායි කියලා. චීනය හැමතිස්සෙම පෙනී සිටින මේ කාරණාව සම්බන්ධයෙන් කිසිම පැත්තක් ගන්නේ නැතිව ඉන්නවයි කියලා. ඉතින් චීන විදේශ ඇමතිවරයා වැන් යී පුටින් ජනාධිපතිවරයාව හමු වුණා, මූණට මූණ සාකච්ඡාවක් තිබුණා. ඉතින් මේ සාකච්ඡාවේදී රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ චීනයයි රුසියාවයි ඔවුන්ගේ සම්බන්ධතාවය තවත් දියුණු කරන්නට ඕන, මේ දෙරට අතර තියෙන සම්බන්ධතාවය ලෝක සාමය වෙනුවෙන් අවශ්‍යයි කියලා. ඉතින් මෙතනදී පුටින් ජනාධිපතිවරයා උත්සාහ කරේ චීනය රුසියාවට මේ යුක්‍රේන් යුද්ධය සම්බන්ධයෙන් බොහොම සහයෝගයක් දක්වනවා කියන එක ලෝකයේ අනිකුත් රටවල් වලට පෙන්වන්න. නමුත් චීන විදේශ ඇමතිවරයා මේ අවස්ථාවේදී පරිස්සම් වෙනවා රුසියාවට කිමින්ම සහාය දක්වනවා වෙනුවට මේ යුක්‍රේන් යුද්ධය සාකච්ඡා මාර්ගයකින් නැත්නම් දේශපාලන වශයෙන් මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට කටයුතු කරන්නට. ඉතින් මේ අවස්ථාවේදී අනිකුත් බටහිර රටවල් විශේෂයෙන්ම ප්‍රංශය බලාපොරොත්තු වෙනවා චීනයේ මැදිහත්වීමක් රුසියාව සාකච්ඡා මේසයට ගෙනල්ලා මේ යුද්ධය අවසන් කරන්න. මොකද මේ වෙනකොට දැනට අපිට වාර්තා වෙන විදිහට දෙපැත්තෙන්ම 150,000කට අධික පිරිසක් ජීවිතක්ෂයටපත් වෙලා තියෙනවා. ඊට වඩා වැඩි පිරිසක් තුවාල ලැබලා තියෙනවා. යුක්‍රේනයේ පැත්තෙන් බැලුවොත් සිවිල් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒව කාරණා සැලකිල්ලට අරගෙන අනිකුත් ලෝක බලවතුන් උත්සාහ කරනවා චීනයේ සහාය ලබාගෙන මේ යුක්‍රේන් යුද්ධේ නිමා කිරීමට රුසියාවේ එකඟතාවයක් ඇති කරගන්න. චීනය බොහොම පරිස්සමින් මේ අවස්ථාවේදී රුසියාව තරහ කරගන්නේ නැතිව නමුත් සාමය වෙනුවෙන් වැඩපිළිවෙලක් කරන්න අවශ්‍යයි කියන කාරණාවත් අවධාරණය කරලා තියෙනවා.
මේ සතිය වෙනකොට ඊශ්‍රායල් පැලස්තීන ගැටුමෙහි තවත් අලුත් තොරතුරුත් වාර්තා වුණා. විටින් විට මේ දෙපිරිස අතර ඇතිවන මේ ගැටුම්කාරී වාතාවරණයට දැන් දශක ගණනාවක් සපිරෙනවා. ඊශ්‍රායල් හමුදා කණ්ඩායම් විසින් වසර 20කට පස්සේ රහසිගතව බටහිර යුරේ සිදු කරපු එක්තරා මෙහෙයුමක් නිසා මේ ඊශ්‍රායල් පැලස්තීන ගැටුම ඇති වුණා. එහිදී රොකට් ලොන්ච් ප්‍රහාර දෙපිරිසම අතර ඇති වුණා. දැඩි හානි සිදු වුණයි කියලා තොරතුරු වාර්තා වෙන්නේ. අමල්, ඇයි මේ වසර 20ක් වගේ ඉතාම විශාල කාලයකට පස්සේ දෙපිරිසම අයිතිවාසිකම් කියන බටහිර යුරේ ඊශ්‍රායල් හමුදා විසින් මේ වගේ රහසිගත මෙහෙයුමක් සිදු කළේ? එතකොට මෙතනදී මේ දෙපිරිසටම සිදුණු හානිකර තත්ත්ව පිළිබඳව මොනවද වාර්තාවන තොරතුරු? අපි කැමති වැඩිදුර විස්තර දැනගන්න.
ඊශ්‍රායල් හමුදාව දිරිදුක්ෂි බදාදා වෙනකොට ඉතාමත්ම රහසිගත මෙහෙයුමක් දියත් කරා බටහිර යුරේ. මෙතන ඔවුන් බලාපොරොත්තු වුණේ මේ බටහිර යුරේ තියෙන ත්‍රස්තවාදී මූලස්ථාන, ඒ වගේම ඊශ්‍රායලයට පහර දෙන පුද්ගලයන් සැඟවී සිටින ස්ථාන පිළිබඳ ඔවුන්ට බුද්ධි තොරතුරු ලැබුණයි කියලා එම ස්ථානවලට ගිහිල්ලා ඒ ස්ථානවල හිටපු පුද්ගලයන්ව මරා දැමීමට තමයි මේ රහසිගත මෙහෙයුමේ අරමුණ උනේ. ඉතින් ඒ අනුව 11 දෙනෙක්ව ඝාතනයට ලක් වුණා මේ ඊශ්‍රායල් හමුදා මෙහෙයුමේ ප්‍රතිඵලයක් හැටියට. ඉතින් එතනදී පලස්තීන බලධාරීන් ප්‍රකාශ කළේ මේ මෙහෙයුමෙන් සාමාන්‍ය ජනතාවට තමයි හානි වුණේ. අවුරුදු 16ක ළමයෙකුත්, ඒ වගේම අවුරුදු 70කට වැඩි පුද්ගලයෙකුත් මේ ප්‍රහාරවලින් මිය ගියයි කියලා. ඉතින් ඒ විදිහට 2005ට පස්සේ ඊශ්‍රායල් සමුදාව කරපු මෙහෙයුමකින් වැඩිම සංඛ්‍යාවක් මේ එක මෙහෙයුමකින් ජීවිතක්ෂයටපත් වුණු අවස්ථාව. ඉතින් ඒකට එකට එක කිරීමක් හැටියට ගාසා තීරයේ සිටින පලස්තීන ආයුධ සන්නද්ධ පිරිස් ඊශ්‍රායලයට දිගින් දිගටම රොකට් ප්‍රහාර එල්ල කරන්න යොමු වුණා. ඉතින් මේ රොකට් ප්‍රහාර 6ක් ඊශ්‍රායලයට පතිත වුණයි කියලා සඳහන් වෙනවා. ඒ රොකට් ප්‍රහාර වලින් 5ක් ව්‍යර්ථ කරන්නට ඊශ්‍රායල් හමුදාව සමත් වුණයි කියලා කියනවා. මේ තත්ත්වයත් එක්කලා මේ කලාපේ නැවතත් යුදමය තත්ත්වය උත්සන්න වෙන තත්ත්වයක් මතුවලා තිබුණා. නැවතත් අර එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඒ වගේම අනෙකුත් අසල්වාසි රටලුත් මේ වෙනකොට ඊශ්‍රායලයට බොහොම දැඩි ලෙස ඊශ්‍රායලෙන් ඉල්ලීමක් කළා තියෙනවා මේ තත්ත්වය සමනය කරන්නට කටයුතු කරන්න කියලා. ඒ වගේම ඇමරිකාවත් එවැනි ඉල්ලීමක් කළා තියෙනවා. මොකද ඇමරිකාව තමයි ඊශ්‍රායලට වැඩියෙන්ම යුද ආධාර ලබා දෙන රට. ඇමරිකාවත් උත්සාහ කරනවා මේ තත්ත්වය යම් කිසි තත්ත්ව විදිහකට සමනය කරන්නට. නමුත් ඒ දිගින් දිගටම කැරලි කෝලාහර ගහන තත්ත්වයක් මේ වෙනකොට ගාසා තීරෙත් ඒ වගේම බටහිර යුරෙත් ඇති වෙලා තියෙනවායි කියන එක තමයි වාර්තා වෙලා තියෙන්නේ.
ලෝකයේ ප්‍රබල ආර්ථික රටවල් 7 ඇතුළත් වන G7 කණ්ඩායමෙහි ඒ රටවල් වල මුදල් අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්ුණා දින දෙකක කාලයක්. ඉන් අනතුරුව දැන් අද දවසේදී G20 රටවලට ආයත් මුදල් අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්වෙනවා ඉන්දියාවේ. මෙතනදී නායබරින් මිරිකී සිටින රටවල් වෙනුවෙන් විශේෂිත තීරණයක් ගන්නට නියමිතයි කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. අමල් ඒ සම්බන්ධව වන තොරතුරුත් එතකොට ශ්‍රී ලංකාවත් මේ නායබරින් මේ වෙනකොට මිරිකී සිටින රටක් ලංකාව පැත්තනුත් මොනවා හරි ආරංචියක් තියෙනවද කියලත් ඔබෙන් ඒට සමගාමීව තොරතුරු දැනගන්න අපි කැමතියි.
ඔව් දිලුක්ෂි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීමක් කළා තියෙනවා මේ G20 සමුළුවෙන්. මේ සමුළුව තියෙන්නේ ඉන්දියාවේ බැංගලෝර නුවර. අද පටන් ගන්න. ඉතින් මේ මුදල් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළ තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝකේ දැනට රටවල් 52ක් ණයබරින් දැඩි ණයබරින් පීඩා විඳිනවා. ඒ නිසා ඔවුන්ගේ ණය සම්පූර්ණයෙන්ම කපා හැරීමට හෝ ඔවුන්ට ණය සහනයක් ලබා දීම ගැන සැලකිල්ලක් එහෙම නැත්නම් අවධානයක් යොමු කරන්නට ඒ කියලා. ඉතින් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව පිළිබඳවත් ශ්‍රී ලංකාවේ තියෙන ණය අර්බුදය පිළිබඳවත් ඒකට පිළිතුරක් ලබා ගැනීමටත් අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම මුලින් වාර්තා වුණා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සමුළුවට සහභාගී වෙලා චීන මුදල් අමතිවරයා සමග චීනේ ලංකාවට ලබා දුන්න ණය ප්‍රතිභූව ගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වයි කියලා. නමුත් අපිට පසුව දැනගන්න ලැබුණ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කාර්යාලයෙන් ජනාධිපතිවරයා මේ සමුළුවට සහභාගී වෙන්නේ නැtei කියලා. නමුත් ශ්‍රී ලංකා බලධාරීන් උත්සාහ කරයි මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ තියෙන ඒ මුල්්‍යමය අර්බුදයක් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්පස්තයක් හැටියට බලාපොරොත්තු වෙනවා මේ ලෝකයේ දියුණු වෙච්ච රටවල් වලින් දැනට ණයබරින් පීඩාවට පත් වෙලා තියෙන සියලුම රටවල් වලට එක්කෝ ණය සම්පූර්ණයෙන්ම කපා හරින්නට, එහෙමත් නැත්නම් ඔවුන්ට ඒ ණය සහනයක් ලබා දෙන්න කියන කාරණා මීට කලිනුත් මේ පිළිබඳ සාකච්ඡා වල තිබුණා. නමුත් ඒක ඉතාමත්ම තීව්‍ර තත්ත්වයකට දැන් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේ කොවිඩ් ව්‍යසනයත් එක්කලා මුළු ලෝක ආර්ථිකයට වෙච්ච බලපෑමත් පසුබෑමත් එක්කලා මේකේ අවශ්‍යතාවය හදිසි අවස්ථාවක් හැටියට සලකලා මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ G7 G20 මුදල් අමාත්‍යවරුන්ගේ ඒ රැස්වීමනුත් ඉල්ලීම් කළා තියෙන්නේ.
බොහොම ස්තුතියි අමල්, මේ ගෙවි යන සතියේ ලෝකේ පුරාම වාර්තා වන සුවිශේෂී කරුණු ඒකරාශී කරන්නට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව අපි යලිත් හමුවෙමු ලබන සතියේ සිකුරාදා මේ ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයේ. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිනුච්චි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.